ගන්නවනේ.
හ්ම්. නැත්නම් ගහක් පේනවනම්. හ්ම්. කොහොමද ඉදර්ශනා කරන්නේ? ගහක් පේනවා.
ඈ? ගහක් පේනත් දැන්නේ.
මොකද වෙන්නේ?
එක්ක දැක්ක විතරයි. ගහනත් දේශනා කරු. දැන් අපි හිතුව.
හ්ම්.
ඒක උදේ දෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් සකස්න වර්ණ සටහනක්
කියලා
තමයි. හ්ම්. ඒක අපිට පේන දෙයක් කියලා අපිට ඇහැට පේන දෙයක් ඉදිරිය ගන්න බෑනේ. වර්ණ සටහන. අපි ගහ නෙවෙයි නේද? ගහ කියලා හිතන නම් ඒක හිතනේ. දැන් ගහ කියලා හිතුවේ හිතෙන්නේ. මනසින්නේ අරමුණක්.
ඔව්.
ආවි.
ඔව්.
අපි පෙර
පෙනුනේ වර්ණය.
වර්ණය.
ගහ කියන එක හිතපු එක.
හිතපු එක.
ඔව්.
ඔතන ඒක අපි මේ පෙර අපි මේ ආයතන වලින් ගෝචර වෙලා මොන හරි ගැත් අරමුණක් නිසානේ මේ ගහගෙන එකක් දන්නේ.
ගහ කියලා දන්නේ ඔව්.
එහෙම එකක් නේ. ඒ නිසානේ ඒ වගේ ගහක් තියෙන, කඳක් තියෙන, අතු තියෙන, කොළ තියෙනවා නම් ඒ කොළේ ඒ කොළේ දන්නනම්, දන්නවනම් ඒකට අපි මොන හරි අඹ ගහ, කොස් ගහ, දිල් ගහ එහෙම
කියන මේ කාගේද? මේ රෙකෝඩින් එකට දාන්න මම නැවතු ගැස්සෙල්. මම ආයි දාන්න බෑ.
එතකොට එහෙම වෙලා එහෙම කියනකොට දැන් අපිට ඒතර ඒ මනස මනස හටගත්තා. ඒතර මනෝවිඤ්ඤාණය එතන
හටගන්නේ.
හ්ම්. ඒතර මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ මායාකාරයනේ.
මනෝවිඤ්ඤාණය කියන්නේ මායාකාරය.
මායාකාරයනේ. ඒතකොට දැන් අපි දර්ශනා කරනකොට මම එහෙම කරත් හරිද කියනවා මෙයානේ. ඒතර මායාකාරය පෙන්වන්නේ අපිට බොරුවක්නේ.
හ්ම්.
එතකොට එහෙනම් මෙතන රූප මෙතන රූපේන්ද්‍රා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහක් හැදිලා නිරුද්ධ වෙච්ච තැනට. අපිට මායාකාරය විද්‍යාවක් වෙනවා. ඒතර මේ විද්‍යාව කියන එක බොරුවක්නේ. එන සකස්ුනේ මෙච්චරයි. ඒක එහෙම සකස්ීමක් නෙවෙයි මෙහි සකස්.
ඔව්. ඒ ටික හරි. දැන් එතන එකක් තමයි යන්න රූප වේදනා සංඥා සංකාර විඥාන සකස් වුණා. ඕක නැති වුණා. ඊළඟට මායාකාරය ගහක් හැදුවා. ඒ කියන්නේ මනෝ විඥාණය ගහක් නිර්මාණය කළා නේද? අර පහේ ගහක් කියන එකක් තිබුණේ නැහැ. එතකොට ගහක් සකස් කළේ මනස. එතකොට ඇයි ඒක මායාව කිව්වේ? බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අපි තාම දන්නේ නැහැ.
ඔව් අපි දන්නේ
නැහැ. ආ දැන් හොයන්න ඕනේ. ඔව්. ඇයි එතකොට මනෝවිඤ්ඤාණයට ගහක් හදන්න බැයිද?
මනෝවිඤ්ඤාණ ගහ කරන්න බැ මේ එළිය හදන්න බෑනේ මනෝවිඤ්ඤාණ.
එළිය හදන්න බෑ.
බෑනේ.
ඒක හරි. ඔව්. මොකද අපි දන්නවා ඇස් දෙක වහගෙනත් හිතන්න පුළුවන් නේද? මනසට වැඩ කරන්න පුළුවන්.
එළිය මුකුත් කරන්නේ නැහැ.
ඔව්. එතකොට මනසට පෙනුන ගහ එළියද තියෙන්නේ මනසෙමද? මනසෙමද? මනස. ඒකට තමයි ධම්ම කියන්නේ. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණයක් නිසා එළියේ සතර මහා ධාතු නෙවෙයි. ඒකට මන ධම්ම මනෝවිඤ්ඤාණ. මනෝ විඤ්ඤාණයට අහු වෙන්නේ ධම්මමයි. ධම්ම කියන්නේ මනෝමය දෙයක්මයි. එළියේ තියෙන රූපයක් නෙවෙයි. එනිසා තමයි ඇස් දෙක වහගෙනත් අපිට හිතන්න පුළුවන්. නේද? එතකොට දැන් මනසෙන් හදපු ගහ මනස දැනගත්තා. එතකොට ඒක එළියේ තියෙන එකක් කියලා තියෙන්නේ අපේ මුලාවෙන්. සතර මහා ධාතුකලි. හැබැයි මනසට අරමුණු වුණා මනසෙන් හදපු ගහ. ඒක වැරද්දක් තියෙනවද? එළියේ තිබ්බොත් වැරදි. ඔව් මං අහන්නේ හිතුවොත් වැරදිද කියන එක. නෑ ඇස් දෙක වහගෙන හිතනවා කියන්නේ.
ඔව්. ඒකත් ඉතින් ඒකත් මනෝවිඥානේනේ ආයේ ඒකත් බොරුවක්
නේද? දැන් දහමට ගැලපුවොත් නම් බොරුවා. දැන් අපිට ඒක බොරුවක්ද හිතෙන් හිතනවා කියන එක. නෑ හිතට හිතන්න බැයිද?
හිතන්න පුළුවන්.
ඔව් හිතනවා කියන්නේ මොකක්ද? හිතෙන් හදන දේ හිත දැනගන්න. ඔව්.
හිතෙන් හදන දේ හිත දැනගන්න.
ඔව්. එතකොට ඔව්. ඉතින් ඒක හිතේ කෘත්‍ය හිත කරන වැඩේ ඒකනේ. හිතෙන් හදන දේ හිත දැනගන්න. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒක තමයි මනසේ කෘත්‍ය. මනසෙන් නිර්මාණය කරන දේ මනස දැනගන්නවා. මායාව වෙන්නේ කොයි වෙලාවටද? එළියට දැම්මා. ඉතින් එළිය දැම්මේ නැත්නම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිනවන පිහිටියෝ. හිතන්න බැයිද? හිතන්න පුළුවන්. පැවටෙන්නේ නැතුව හිතන්න පුළුවන් නේද ඒකට? දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇහෙන් බලලා හිතනකොට අර එළියේ තියෙන එක තමයි ඔය දැනගත්තේ කියලා දානකොට වැරදුනා නේද? හිතෙන් හදපු එක හිත දැනගත්තා කියන ඇත්ත වැහෙනවා. හයි අපි හිතන්නේම අර එළියේ තියෙන අල්ලන්න පුළුවන් එක තමයි ඔය දැනගත්තේ.
කලින් දන්න දේ
දාලා එතෙන්ට.
එළියේ
තියෙනකොට කලින් දන්න දේ දැම්මත් තමයි ඒක එළියේ තිබ්බේ නැත්තම්. සිතීම කියන එක එක. එළිය රූප සකස් කිරීම කියන එක තව එක. නේද? ඔකේ මෙහෙමයි එක එක අවස්ථා තියෙනවා. දැන් ඔය කියන තැනින් පටන් අරන් යන්න ඕන තව. මම කෙලවර නෙමෙයි පටන් ගන්නේ. එතකොට අපි ඒ වුණාට ඒක වැදගත්. දැන් එළියේ තිබුණොත් තණ්හාව තියෙනවා කියන්නේ ඇයි? වටිනාකම් දෙනවා. කීනෙන් දැක්කේවට නම් වටිනාකම් දෙන්නේ නැහැ නේ. කීනෙන් දැක්කේවා පරිස්සම් කරනවද? නැහැ. එළියේ තිබුණොත් පරිස්සම් කරන්න
වෙන්නේ.
ඔව්. ඒ ලැබෙන්නේ හිතෙන් නෙමෙයි. බාහිරෙන්. එතකොට ඒක තමයි තණ්හා. නේද? එතකොට බාහිර දෙයක් කළොත් තණ්හාව යෙදිලා. පිළිගන්නාද ඒක? තේනිකම් මොනවා හරි හැදිලා නැති වුණාට ඕක එළියෙන් හොයන්නේ
නෑනේ.
එතකොට එළියේ තිබ්බොත් තණ්හාව යෙදිලා. ඒක තව විදිහකට හොයන්න පුළුවන්. එළියේ තිබ්බොත් මම අර කිව්වනේ ආයතන ටික ගැට ගහලා කියලා. අනේ ඒකත් නුවණට ගන්න පුළුවන්. අපි සද්දය ඇහෙනකොටම එළියේ තියෙන රූපෙකින් ඔය සද්දය ආවේ කියපු ගමන් නේද අපිට ඒක බලන්න පුළුවන් වෙන්නේ. නේද? එතකොට කනට ඇහ ගැට ගැහුවා නේද? කනෙන් කරපු දේ ඇහෙන් කරන්න පුළුවන් කළා නේද? පුළුවන් කළේ ඔක එළියේ දෙයක් කළොත් නේද? තේරෙනවද? බාහිර රූපයක් කරනකොට මතක තියන ආයතන දෙකක් නෙමෙයි ඔතන හයම ගැට ගැහෙනවා. මේ බාහිර රූපේ පිළිගන්නකොට ආයතන හයෙන් එක එකෙන් අද්දැක්කොත් මේ වගේ කියන එක එතනට දාලා ඉවරයි. දැක්කොත් මේ වගේ, ගඳ සුවඳ බැලුවොත් මේ වගේ, රස බැලුවොත් මේ වගේ නේද? අල්ලලා බැලුවොත් මේ වගේ. ඒ ඔක්කොම ටික සම්බන්ධ කරනවා එළිය දෙයක් කරනකොට. දැන් අන්න එතන සිහිය නුවණ පිහිටන්න ඕන තැනක්. අපි සද්දය ඇහුණා. අපි දැනගන්නවා මේ සද්දෙ ඉන්නේ මේකෙන් කියලා. දැනගන්නකොට රූපයක්
දානවනේ.
කෑ ගහන්නේ මොකෙද්ද?
නම
දන්නේ. දැන් මොනරා කියනකොටම දැන් මේ මොහොතේ මොනරා හැදුනේ කොහෙද? හිතේ නේද? හැබැයි අපි පිළිගත්තේ මොනරා ඉන්නේ අන්න අර පැත්තේ. අපි අද්දැක්ක මොනරා ඉන්නේ කොහෙද දැන්? සද්දය ඇහුණා. හිතට නේද පෙනුනේ? දැන් මොනරෙක්ව නිර්මාණය වුණේ හිතේ. මනසෙන් හදපු රූපේ මනස දැනගත්තා නේද? ඔකට තමයි හිතුවා කියලා කියන්නේ. නේද? සද්දයක් ඇහුණා. සද්ද ගැන අපි හිතුවා. හිතනකොට මොනරෙක්ව නැවුණා. දැන් මං ඇහුවේ හිතෙන් හදපු එක හිත දැනගත්තා. ඒකේ වැරද්දක් තියනවාද? එතනද වැරද්ද තියෙන්නේ? ඒක එළියෙන් තියෙන එකේද? එළියෙන් තියෙනවා. මොනරා එළියෙන් තියපු ගමන් අපි දන්නා එහෙන් බැලුවොත් මෙන්න මේ වගේ චිත්‍රයක් පේන්න ඕන නේද? ඒ නිසා තමයි අපි සද්ද ඇහුණාන් හැරිලා බලන්නේ. අර බලන්න ඕන එක හදාගෙනයි බලන්නේ. ඒක පේයිද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ වුණා අපේ තණ්හාව තියෙන ඕනකම තියෙන මේ වගේ එකක් තියයි දැන් බැලුවොත් නේද? දැන් තණ්හාව ඊදිලා නේද? තේරෙනවද දැන් කියන්නේ?
ඒක ගම් වෙන කියලා හරි හිතිලා
නේද? ඔව් ලස්සන හරි කැත හරි ගමන් නැහැ. ඕක පේ ඒ දකින්න බලාපොරොත්තුව හදලානේ මේ වගේ දේ. ඒ බලාපොරොත්තුව තුල තණ්හාව තියෙනවා. මට කියන ලස්සන රූපෙට විතරක් නෙමෙයි තණ්හාව. කැත රූපෙටත් තණ්හාව. අකමැති දෙයකට තණ්හාව යෙදිලා ඉවරයි. ඒ තණ්හාව යෙදුනා කියලා දැනගන්න විදිහ තමයි ආයතන ගැට ගහලා. ලෝකේ පිළි අරන්. ලෝකේ කියන්නේ බාහිර එළියේ තියෙන දෙයක් අපි පිළි අරන්. දැන් අපිට පේන්නේ මේ ලෝකේ හැදුවේ හිතෙන් කියලා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින් දකින්න. අපි හොයන්නම හදන්නේ එළිය. නෑ හෙම් බලනවා කියන්නේ ලෝකේ හොයන්නේ එළිය. තමන් තුලින් නෙමෙයි. ඇයි අපි එළියෙන් හොයන්නේ? අපි එළියේ ලෝකේ පිළි අරන් ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. ආයතන මුලාව. හරි. එතකොට අපි ආයතන මුලාවක ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට පේන්නේ නැහැ ඒක. අපි ගිහින් බල්ලට කිව්වොත් එහෙම ඔය ආයතන මුලාවක ඉන්නේ එකයි ළඟට බුරන්නේ කියලා. ඌට තේරෙනවද? එයාගේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ඔකට මේ ආයතන මුලාවෙන් ලෝකයක් හදාගෙන ඉන්නේ අපිට ඕක තේරෙන්නේ.
දැන් උතනදී අපිට සද්දේ කියන තැනින් නතර වෙන්න ඕනේ. ඒක සද්දේ කියන තැනින් අපි නතර වෙන්න මොකද්ද දැන් මහත්ය උතන ඒ විග්‍රහ කිරීම කොහොමද මොන වගේද වෙන්නේ? ඔක අපිට බලේ සකස් කරන චුටක හැර ගිගම එතකොට අපි මෙතනින් අර දිත්තේ දිත්ත මත්තම් මුතේ මුත මත්තම් කියන තැනට යන්න ඕනේ.
එතෙන්ට යන්න ඕනේ.
එතෙන්ට යන්න ඕනේ. ඒක එතන කොහොමද මේ විග්‍රහ කරන්න පොඩ්ඩක්?
අන්න හරි. එතෙන්ට යන්න ඕන හැටි. අන්න ඔතෙන්ට තමයි යන්න ඕන. ප්‍රශ්න කරන්න කියන්නේ ඒකයි. දැන් අපි ඉන්න තැන තේරුණා යන්න ඕන තැන.
තේරුණා. තේරුම් ගන්න ඕනේ.
අපි ඉන්නේ ලෝකේ හදන මත්තම. සද්ද ඇහෙනකොටම හිතලා එළියෙන් තියලා ඉවරයි. අන්න අපි ජීවත් වෙන මත්තම නේද? සත්‍ය ඇහෙනකොටම ත්‍රී වීල් එකක් හදලා එළියෙන් තියලා ඉවරයි නේද? ඒක පිළිගන්න ඕන ඉස්සෙල්. අපි ඉන්නේ මෙතන.
මේකම
තමයි පුහුණු වෙන්නේ. මොකද්ද කියලා නේ අහන්නේ? කොහොමද පුහුණු වෙන්නේ? දැන් අපි ඉන්න තැන අඳුර ගැනීම පළවෙනි එක. එතෙන්දී අපිට රූපයක් හම්බ වෙනවා. අපි ඉන්න මට්ටම. එළිය ත්‍රී වීල් එක. අරේ මොනරික්. හරි. ඔන්නයි රූපයට කියනවා ඉති රූපං. මෙන්න මේකයි රූපය. රූපයක් තියෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවිලක් දෙනවා. රූපයක් කියන්නේ කයක්. මොනවා හරි දෙයක්. ඒතර කය පිරිසිඳ දකින්න, කයේ ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේ දුන්න වැඩ පිළිවිල මොකක්ද? මේක හොයන්න ඕන. මොකද්ද කය දකින්න?
ඈ?
කායම්. කාය అనుපස්සන. කාය උපස්සනාව වඩන්න තියෙනවා. අපි ඉන්න තැන දැන් රැවටිලා කියලා පේනවනම්, ආ මොඩගමඩ රූපයක් හදලා කියලා පේනවනම්, ඒ රූපේ ඉක්මවා යන්න නම් බුදුරජාණන් වහන්සේ දීපු වැඩපිළිවෙල තමයි කායානුපස්සනාව. දැන් හොයන්න ඕන කායානුපස්සනාව කරන්නේ කොහොමද? ඒ රූපේ, ඒ කයෙහි කායානුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? කායේ කායානුපස්සී විහෙරති වෙන්න කියනවනේ. තර්මයන්ෙන් අහතේ අහන ප්‍රශ්නේ හරි දැන් ඒ කයෙහි කානුපස්සී විහෙරති වෙන්නත් ඕන කොහොමද ඕක කියන්නේ කියන එක හොයාගන්න හරි කර කායනුපස්සනායි දීලා තියෙනවා ඉතේ අජ්ජත්තං ආ කාය කානුපස්සී විහෙරති බහිද්දාවා කාය කානුපස්සී විහෙරති ඔය විදිහට කියනවනේ නේද දැන් අපිට බහිද්ද කයක් හම්බ වුණා නේද මොනරෙක් කියලා කියන්නේ බහිද්ද කයක් නේද දැන් අපි හොයාගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට දැන් කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? ගහ කිව්වත් කයක්. අපි හිතන එකෙන් පටන් ගන්න ඕක නෑ. දැන් මනුස්ස රූපයක් කියලා. කවුද කතා කරනව නේද? ඈ? ඒ සතෙක්ද මනුස්සෙයිද? මොනරෙක්ද?
මනුස්සයෙක්.
මොනර වෙනුවට මනුස්සයා දාගන්නත් පුළුවන් නේද? ඒ ඒ ඒව තමයි අරමුණු කියන්නේ. ඔන්න විදර්ශනා අරමුණු. අරමුණුව තෝර ගැනීම තමයි ඉති රූප. ඔන්න කයක් තියෙනවා. නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කායේ කායනුපස්සී විහෙරති. ඒක ඇල්ල තමයි අපේ නැත්ති. කය කියන එක දැනගත්තා. කායනුපස්සී විහෙරති එක නෑ. දැන් අපි හොයන්න ඕන කොහොමද කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ? කායනුපස්සී විහෙරති වෙන්නේ. ඒක ඊළඟට විස්තර කරනවා සතිපට්ඨානෙන්. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතන තමයි පටන් ගන්න. අන්නතන හොඳට හොයාගන්න ඕන. සමුදය ධම්මානුපස්සී. ඒ විදිහට තමයි කායනුපස්සී විහෙරති වෙන්නේ. දැන් හොයන්න ඕන දැන් කය නම් අහු වුණා. දැන් සමුදය ධම්මානුපස්සී කියන්නේ මොකද්ද කියන එක හොයන්න ඕන. පස්සී කියන්නේ දකින්න. දැන් මොකද්ද ඒ කයෙහි දකින්න කියන්නේ? සමුදය ධම්මාන. සමුදය ධර්මය දකින්න කියන ස්කන්ධ ටිකනේ හටගත්තේ නේ. ඒක මම ගත්තේ දැන් රූපස්කන්ධය කියන එකනේ අපි කය කියලා ගත්තේ. දැන් රූපස්කන්ධය හටගත්තා කියලා දැන් දන්නවා. හටගත්තේ කොහොමද කියන එක තමයි අපි නොදන්නේ දෙයි. සමුදය දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කයෙහි සමුදය ධම්මානුපස්සී වෙන. ඒ කය හටගත්තේ කොහොමද කියලා දකින්න. දකින්න නම් ඒක හොයාගන්න වෙනවා. හරි. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වෙන්න නම් දැන් අපි සමුදය ධර්මයේ දකින්න ඇති හොයාගන්න වෙනවා. ඔය කය හටගත්තේ කොහොමද කියලා දැන් හොයන්න වෙනවා. කොහෙන්ද හොයන්නේ? මොනරා ඉන්න දැනට ගිහින් හොයනවද? අපි මෙතන ඉඳන් හොයනවා. මොනරා හටගත්තේ කොහොමද?
අනහටගත්තේ.
දැන් සමුදය හොයන්න කියන්නේ බාහිරෙන්ද තමන් තුළින්ද? තමන් තුළින්. එහෙනම් අපිට මෙතන ඉඳන් පුළුවන්. දැන් අපි හොයන්න ඕන මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? හෑ? මොනරෙක් ඉන්නවා කියලා දැන් දැනගත්තානේ. හා? ඇහෙනවනේ ශබ්ද. කන ඇහුන්නේ නැත්නම් අපිට මොනරෙක් උපදෙයිද? නෑ. කනේ දෝෂයක් තිබුණා හොඳයි ඒක අතින්. දැන් සද්දය ඇහුණා ඉඳන්නේ මොනරෙක් ඉන්නවා කියලා දැනගත්තේ නේද? නැයි එක එක හේතුවක් හම්බ වුණා. කන ඇහුණ එක. දෙවෙනි හේතුව දැන් කනෙන් අහන්න පුළුවන් මොනවද? කනට කරන්න පුළුවන් මොකද්ද?
ඇහෙන එක.
අහ ඇහෙන එක. ඇහෙන්නේ මොනවද? සද්ද. මොනරව ඇහුණද?
නෑ.
නෑ. මම මොනරෙක් කියලා එහෙම ඇහුණද? ඇහුනේ ශබ්දේ විතරනේ. දැන් අපි මොනරෙක් හදලා තියෙනවා? මොනර හැදුවේ කවුද? මනසින්නේ. අනේ තව ආයතනයක් අහුවෙනවා. සෝත ආයතනයයි මන ආයතනයයි. අනේ ඕක ඉස්සෙල්ලා හොයාගන්න ඕන සමුදේ දකින්න. ওই දෙක වැඩ කළේ නැත්තම් මොනරෙක් උපදින්න බැහැ. කෑ ගහනකොට බලන්න. කනෙන් ඇහෙනවා මොනර හදන්නේ මනසේ නේද? දැන් පෙනුනේ එළියේ ඉන්න මොනරද? හිතේ හදපු මොනරද? හිතේ හදපු මොනර. අපි විශ්වාස කළේ හිතේ හදපු මොනර දැක්කා කියලාද? එළියේ ඉන්න මොනරෙක්ව දැනගත්තා කියලාද? එළියේ ඉන්න මොනරෙක් දැනගත්තා. අන්න දැන් සමුදයක් අහුවෙනවා ටික ටික තමන්ගේ පැත්තෙන්. හා? සද්ද ඇහුවා හිතෙන් හිතුවා. හිතෙන් හිතනකොට මොනරෙක් කියලා දැනගත්තා. එතකොට දැන් අපි මනස ක්‍රියාකාරීත්වය බැලුවොත් හිතනවා කියන එක ගත්තොත් මන ධම්ම මනෝ විඥාන. ඒ කියන්නේ මනසේ හදපු දේ මනසෙන් දැනගත්තා. එළියේ තිබුණ දෙයක් බාරගත්තේ ඇයි එහෙනම්? අවිද්‍යාව. මෙතෙන්ට සිහිය නොවන පිහිටියේ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නොවන නැහැ. අර වතුරේ බල්ලෙක් හැදුවෙත් ওই විදිහටම නේද? හෙන් දැක්කා සිතෙන් සිතුවා. සිතෙන් සිතපු බව හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සියනවන නැතිකමට නේද වතුරෙන් බල්ලෙක් පනවන්නේ? දැන් අපි බාහිරෙන් මොනරෙක් පැනෙව්වෙත් ඒ වගේම නේද? හිතෙන් හදපු දේ හිතට. ඒකම තමයි. පෙර බල්ලා ආයතන මුලා වෙනනම් අපි ආයතන මුලා. ඒ බුදුහාඳුරු කියපු දේ ඇත්ත නේද? ඒක
මොනවද
කියලා මෙතන මොනවද නේද? ඒක තමයි. අපි බල්ලාට මොඩ බල්ලා කියනවා නම් අපිත් ඒ වැඩේ නේද? ඉතින් බුදුහාඳුරු අපිට මොඩයෝ කියන එක සාධාරණයි. නේද? ආයතන මුලාවක ඉන්නේ. නේද? අන්න එතකොට දැන් අන්න ඔක පෙන්නලා දෙන්න කියලා කියන්නේ. සමුදේ දකින්නවා කියන්නේ දැන් ආයතන දෙක හොයාගන්න. කණෙන් ඇහුවා සිතෙන් සිතුවා නේද? දැන් කනට බෑ මොනරෙක් හදන්න. හිතනම් කොහම හරි මොනරෙක් හැදුවා. හැබැයි ඒ මොනරා ඉන්නේ එළියේ නෙවෙයි. නේද? අපි තුල. මනසේ. එතකොට ඔය බලන දන්න කමට අපි එළියෙන් මොනරෙක් පැනෙව්වා. වතුරේ බල්ලෙක් පැනෙව්වා වගේ දැන් අපි එළියෙන් මොනරෙක් පැනෙව්වා. ඔය මේ කතා කරන සද්ද ඇහෙනකොටත් අපි මනුස්ස රූප හදලා එළියෙන් තියෙනවා. හිතෙන් හදන එක හිත දැනගන්නවා කියන එක පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? සිහියක් නැහැ. නුවණක් නැහැ. ඒ සතිපට්ඨානේ වැඩනවා කිව්වට වැඩක් නැහැ. සිහිය පිහිටලත් නැහැ, නුවණ පිහිටලත් නැහැ. මොනවා ගැනද මේ ආයතන ගැන? නේද? ඒ නිසා තමයි මං කිව්වේ අර දැන් සිත ඒක නුවණට තේින්නේ. දැන් මුලින් පේන්න ඕන ඕවා හටගත්තේ අපේ සිහිය නුවණ නැති හින්දා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සිහිය නුවණ පිහිටන්න කියලා.
ඔව්. හෙටෙන්දර ගන්න පුළුවන් සර් Nirodha දැන් උසන උපදිලා දැන් අපිට මොනවේ උපදිලා නැති.
ඔව්.
ඒකත් Nirodha කියලා කිව්වනේ උපදෙන්නේම නැති.
ඔව්.
ඒක
එතන ඒ දෙක ඔව් දැන් ඉපදිලා නැති වුණා කියුවොත් Nirodha නෙවෙයි.
නෙවෙයි. මෙතනනේ ඉපදිලා අපිට මොනවා අපි නැති කරගත්තා.
ඉපදිලා නැති කරගත්තා නෙවෙයි තාම. අන්න ඕක තමයි හොයාගන්න. දැන් ආයෙ සද්දයක් ඇහුණත් මොනරෙක් උපදින එකක් නැද්ද?
ඔව් ඒක අවබෝධයක්
නේ. අවබෝධයට ආවේ නැහැ තාම. ඔව්
මං කියන්නේ මේ වගේ දෙයක් ඒක ඉවත් කරගත්තා. එතන තියෙන්නේ අර දෙකේ
දැන් තේින්න ඕන අපිට එහෙ මොනරෙක් ඉපදුනාට රහතන් වහන්සේට උපදිනවද බාහිර මොනරෙක්? අන්න ඒකට කියනවා Nirodhi කියලා. ඉපදෙන්නේම නැති එකට කියනවා Nirodhi කියලා. අපි තාම Nirodhi
නෙවෙයි.
ඒ
අපිත්ක ඒත්ෙන්ද සමාන කරන්න බෑ
නේද? බෑ බෑ. අපි ඇති වුණා නැති වුණා.
දැන් සර් මෙහෙම ගත්තොත් දැන් බල්ලට හේමලිය පේනවා. ඒතකොට බල්ලා බුරනවා. අම්මා කෙනෙකුට ළමෙක් හම්බුනාම දරුවා කියලා ගන්නවා.
ඔව්.
ඒතකොට ඒක ඒතකොට
ඒකත් එහෙමම තමයි.
ඒකත් එහෙමම
කිසිම වෙනසක් අපට ඔබ පේන්නේ. පේන්නේ නැත්තේ මොකද සීය නුවණ නැහැ. ආයතන වලට සීය නුවණ නැහැ. අපි ඒකේ සමුදය බැලුවේ නැහැ. සමුදය හටගත්ත විදිහ බැලුවේ නැහැනේ. අපි ලෝකෙට ආවිත විදිහට විතරනේ පිළිගත්තේ. දැන් බුදුහාමුදුරුවෝ කියන වැඩි පිළිවෙලට ආවේ නැහැ. කායනුපස්සනාව වැඩුවේ නැහැ.
ඉතින් අපි ආයතන විශ්වාස කරලා ආයතන
අන්න අපි ආයතන විශ්වාස කරලා. ආයතන අයිති කාටද?
මායයට.
අපි මායාව විශ්වාස කරගෙන ජීවත් වෙනවා මිසක් බුදුහාමුදුරුවෝ නෙමෙයි විශ්වාස කරන්නේ. ඒකයි මේ සතිපට්ඨානෙට තාම ආවේ නැහැ. අපි තාම ලෝකෙට අයිති ටිකේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන එකම මාර්ගය, ඒකායන මාර්ගය සතර සතිපට්ඨානෙ. අපි තේරුම් ගන්න ඕන මේ සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? අන්න ඒක තමයි මෑණියන්හන්සගේ ප්‍රශ්නේ. ඒක හරි වැදගත්. මේවා කටපාඩම් කරන එක නෙමෙයි මේකට එන්නේ කොහොමද? අපිට මේ රූපේ ඉක්මවා යන්න වැඩපිළිවෙල මොකක්ද කියන එක. ඒ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා. ඒ කායන මාර්ගය සතර සතිපට්ඨාන. එතන කායනුපස්සනාව වඩන්න ඕන කියන එක අපි තේරුම් ගන්නවා. අපි කයක් තියෙනවා කියලා දැනගත්තා. යන රූපයක් තියෙනවා. දැන් මතක් වෙන්න ඕනේ එනම් කායනුපස්සනාව වඩන්න ඕන. ඒකෙන් කියන්නේ අරමුණ අඳුරගත්තා. භාවනා අරමුණ අඳුරගත්තා. විදර්ශනා කළා නෙමෙයි. විදර්ශනා කරන්න අරමුණ හොයාගත්තා. එතකොට ඒ කයෙහි දැන් අපිට වැඩ ටිකක් තියනවා කරන්න. ඒ වැඩ ටික තමයි කාය කානුපස්සී විහෙරති වීම. ඒකෙදි පළවෙනි එක තමයි සමුදය ධම්මානුපස්සී. ඒක හටගත්තේ කොහොමද කියලා බාහිරෙනුත් නෙමෙයි තමන් තුලින් හොයන්න ඕන. තමන් තුලින් හොයන එකේදී අපිට ආයතන අඳුර ගන්න වෙනවා. මොන ආයතන වලින්ද ඔබ දැනගත්තේ? ඒක කනයි හිතයි කියලා වෙන් කරගන්න පුළුවන් වෙනවා.
ඒනකොට ආයතන වෙන් වෙනවා.
අපි ඒක බලෙන් හරි කරන්න ඕන. මොකද අපි ඉන්නේ ආයතන ගැට ගන්නනේ. දැන් මේ ගැටේ ලියන්න හදන්නේ ටික ටික.
ධම්මානුපස්සනාවෙදි කෙරෙන්නේ
ආයතන
වෙන්නේ. ධම්මානුපස්සනාවෙන් කෙරෙන්නේ.
ආ.
කයano බලන එක
ධම්මානුපස්සනායි තියෙනවා නේද? ස්කන්ධ තියෙනවා, නීවරණ තියෙනවා, ආයතනත්තායි තියෙනවා. ඕ තියෙනවා නේද ධම්මානුපස්සනායි.
කායනුපස්සනාව කරනකොට ඔය හතරම කෙරෙනවනේ.
කායනුපස්සනාව හරියට කළොත් ඔය ටික ඔක්කොම කෙරෙනවා. එතෙන්ට තමයි එන්න ඕනේ. දැන් අපි කායනුපස්සනාව කරන්නේ නැතුව අරව කරන්න ගියාට ඒක අහුවෙන්නේ නැහැ.
කායනුපස්සනාව
ප්‍රධානයි. ඔව්. අපි කායනුපස්සනාව තේරුම් ගන්න ඕනේ. අපි මෙච්චර කල් වඩපු එක නෙවෙයි මේ. බුදුහාමුදුරුවෝ පෙන්නන එක. බුදුහාමුදුරුවෝ පෙන්නන එක මොකද්ද? කයක් තියෙනවා නම් ඒක හටගත්තේ කොහොමද කියලා බලන එක තමයි පළවෙනි පියවර. ඉති රූපස්ස සමුදයෝ. එහෙනම් නැත්නම් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේර. අපි කායනුපස්සනාව වැඩුවා කිව්වට සමුදය බලලා තියෙනවද? බලලා නැත්නම් බුදුහාමුදුරුවෝ කියපු කායනුපස්සනාව වඩලා නැහැ. අපි එතෙන්ටයි එන්නේ.
කොටස්
වශයෙන් බැලුවට ඔන්න දැන් මොනරෙක් ඉන්නවා. මොනර හැදිලා තියෙන්නේ කොහොමද? පිහාරු තියෙනවා, හොටයක් තියෙනවා, හාමක් තියෙනවා, මස් තියෙනවා, ලේ තියෙනවා, වැට
තියෙනවා.
ඒකයි මේකයි වැඩි වෙනසක් නැහැ. ඔන්න ඉදියේ ශරීරයක් තිබුණොත් එතකොට මොකද්ද අපි බලන්නේ? කෙස්ලම් නියද සම්මස් නහර කියලා දෙතිස් කුණුපයක් බලන්න. හරි. ඒක වඩන්න කියනවා. වඩන්න කිව්වට දැන් අපි බලන්න ඕන ඒ සමුදය බැලුවේ තමන් තුලින්ද බාහිරෙන්ද? බාහිරෙන් නේද? හැදුන හැටි අහුනේ කොටස් ටික. ඒවත් එළියේ තියෙන ඒවම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමුදය හොයන්න කියලා තමයි. එතකොට තාම අපි අර ප්‍රතිපදාවට ටික ටික එනවා මිසක් තාම ආර්ය ප්‍රතිපදාවට ආවේ නැහැ. අර ටික මූලික ටික. ඒ ටිකට තමයි ඉති රූපං කියන්නේ. රූපය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔය හොයන්නේ. ඔය රූපේ ලක්ෂණ ටික මොනවද? මේ නරක් වෙලා යනවා, පිළිකුලයි, ගඳ ගන්නවා නේද? ඒ රූපේ තියෙන ලක්ෂණ ටික. ඒ ටික අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. එකක් කරන්න කියලා තියෙනවා. හැබැයි ඒක කෙලවර නෙමෙයි. සතිපට්ඨානේ ආරම්භය.
ආරම්භුනේ නැත්නම් අපි ওই කියන තැන බලන්නත්
අපහසුයිනේ. ඔව්. ඒක මෙහෙම එන්න. රූපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් රූපේ හටගත්ත හැටි හොයනවා කියන එක වෙන්නම බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්වන්නේ ඔය කය කිව්වේ මොන වගේ දෙයක්ද කියලා හොයාගන්න. ඒකේ ස්වභාවය. ඒ අපි හොයන්නේ ඉස්සෙල්ලා ලෝකෙට අයිති විදියට. සාමාන්‍ය ලෝක කෙනෙක් ඔය කය කියන එකේ දකින්නේ මොනවද කියන ටික. දැන් ඔය කියන කොටස් ටික ડોක්ටර් කෙනෙක්වත් කපලා කොටලා හොයාගන්න පුළුවන් නේ. එන ඒ ලෝකෙට අයිති විදිහට හම්බ වෙන ටික. හරි. ඒ ටිකක් කරන්න ඕන. ඊළඟට ඕවා කුණු වෙලා යනවා, ගඳ ගන්නවා, දිරලා යනවා නේද? ඒ ටිකක් ලෝකයාට පේන ටික. අත් දකින්න ටික. සාමාන්‍ය ලෝක කෙනෙක් ওই ටික අත්දකින්නේ මොනවයින්ද? ආයතන වලින්ම නේද? ඇහෙන් දැකලා දැනගනි, නාසෙන් ගඳ ගන්නවා කියලා දැනගනි නේද? එතකොට තේරුම් ගන්න මේ ලෝකයේ කෙනෙකුට ගෝචර වෙන මට්ටම. ඒ ටිකෙන් තමයි පටන් ගන්නවා. එතකොට අපි දන්න රූපේ මොන වගේ දෙයක්ද කියලා අපි ලෝකෙට අයිති විදිහටම ඉස්සෙල්ලා බලමු. තාම ලෝකෝත්තර දර්ශනයට ගියේ නැහැ. ඒකයි ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ ඉති රූපං කියන කොටස. රූපය අපි හොඳට තේරුම් ගන්නවා මෙන්න මේ වගේ දෙයකට තමයි මම අර රූපේ කියලා කිව්වේ. ඔකේ තව මට්ටමක් තියෙන ඕක හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියන එක. පඨවි ආපෝ තේජෝ. ඒකත් ලෝකෙට අයිති. මොකද අපි දැන් එළියේ ශරීරයක් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කිව්වොත් ඒ සතර මහා ධාතුව තියෙන්නේ කොහෙද? අපි තුලද එළියේද? එළියේ. රූපේ තියෙන තැනම. තත්තාම බාහිරෙන් සමුදේ හෙව්වි. එහෙනම් ඒක පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාව නෙමෙයි. ආර්ය ප්‍රතිපදාවට එන්නේ කොයි වෙලාවේද? තමන් තුලින් සමුදේ බලනකොට. ඒකට තමන් තුලින් එන එක තමයි මේ කියන්නේ දැන්. ඒ ශරීරේ තියෙන බව අපි දැනගත්තේ කොහොමද? මොන ආයතනවලින්? හා එහෙන් දැකලා හිතෙන් හිතලාද කණෙන් අහලා හිතෙන් හිතලාද අන්න එහෙම අපේ පැත්තේ ආයතන ටික අඳුර ගන්නවා. එතකොට අපි සමුදේ බලන්නේ තමාතු. හරි. ඉස්සෙල්ලා කලේ රූපේ මොන වගේද කියලා ආයතන වලට අහු වෙන මට්ටමින් හෙව්වා. හරි. දැන් ඒ රූපේ ගැන ඒ රූපෙන් ඉක්මවා යන, එතර වෙන, ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගය පටන් ගන්න ඊට පස්සේ. ඒක තමයි
ඔව් දැන් ඒක පරමාර්ථ ලක්ෂණ අපේ කයින් අපි හිතට අසු කරගන්න බලන්න
අපේ කයින්ද අසු කරන්නේ ඒක තමයි මේ ප්‍රශ්න කරන්නේ
දැන් මේ සම්මුතිය කතා කරද්දි මේ කය අසුරු කරගෙන අපේ හිතට දැනෙන
ඔව්
ඒ පරමාර්ථ ලක්ෂණ
ඔව් ඒ පරමාර්ථ ලක්ෂණ කිව්වට ඒව ඇත්තටම ලෝකෙන් එතර වීම නෙමෙයි ලෝකෙට අයිති මට්ටමට පේන ටික. දැන්
අපි
මේ සේව යන්න ඕනේ. හැබැයි ඒ ටික පූර්ව ප්‍රතිපදාව. ඒක පස්සේ තේරුම් ගන්න පූර්ව ප්‍රතිපදාව ඕනද නැද්ද කියන එක. දැන් මේ කරන්නේ ඒකෙන් ආර්ය ප්‍රතිපදාවට යන්නේ කොහොමද? ඒක විතරක් මදි කියන එක මම කියන්නේ.
දැන්
කය අපි දැන් කොතෙන්ටද යන්න ඕන කියන තැනින් හොයාගෙන ආපහු වෙන එකක් මේ කරන්නේ. දැන් යන්න ඕන නිවනටනේ මගපළවලටනේ. මගපළවලට යන්න නම් අනිවාර්යෙන් අරිෂ්ඨාංගික මාර්ගෙ වැඩෙන්න ඕනනේ. අරිෂ්ඨාංගික මාර්ගේ පළවෙනි එක මොකද්ද? සම්මා දිට්ඨිය.
දකින්න
ඕනේ නෝනේ. දකින්න නම් අපි ඉන්න තැන ඉඳන් අපිට හසු වෙන දේ ටික තමයි අපි යන්න
ඕනේ කියන්නේ.
ඒ කියන්නේ අපි ඒ දේ අහගෙන ඒක අත්හැර යන්න ඕනේ. ඒ කියන්නේ මේ කියන්නේ දැන් මං කරන්නේ දහමට ගලපනවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ මොකද්ද කියන තැනට අපි පුරුදු කරන එක ගලපලා බලන එක. එතකොට අපි එන්න ඕන අනිවාර්යෙන් දැන් සතර සතිපට්ඨානයට එන්න ඕන කියන එක පිළිගන්නවානේ. ඒක ඒකායන මාර්ගය කියලා තියෙනවානේ. එතකොට අපි එතන ඒ සතිපට්ඨානෙත් දැන් කායනුපස්සනාව තමයි අරගත්තේ. කයක් ගැන බලන එක. ඒ බලද්දී ඒ සතිපට්ඨාන භාවනාවේ පළවෙනි පියවර තමයි සමුදය ධම්මානුපස්සති. හරි? ඒකෙදි අපිට හිතුණ අපි මෙච්චර කල් පුරුදු කරපු සමුදය තමයි ඔය ශරීරයේ කෙස්ලම් නියදත් වලින් හැදිලා තියෙනවා. නැත්තම් ඕවා පටවියාපෝ තේජෝ වාය සතර මහා ධාතු වලින් හැදිලා තියෙනවා. හරි? එතකොට ඒ ටික එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. දැන් තව ටිකක් අපි දහමට ගලපලම බලනවා. ඒ සමුදය අපිට අහු වුණේ තමන් තුලින්ද බාහිරෙන්ද? ඒක ටිකක් අපි බහිද්ද රූපෙට දාලා බලන්නකෝ. එතකොට ඒක වැටහෙනවා වැඩි. අර මොනර නැත්නම් අර එළියේ මනුෂ්‍ය ශරීරයක්ම ගන්නකෝ. සද්දය ඇහෙනකොට කවුද කතා කරනවා ඇහෙනවනේ. ඒක බාහිර ශරීරයක් දැනගත්තානේ. දැන් ඒ ශරීරයේ සමුදය අපිට බලන්න පුළුවන්. ඒ ශරීරයේ කෙස්ලම් නියද සම්මස්නාර තියෙනවා. එහෙම නැත්නම් ඒව හැදිච්ච පටවිය අපෝ තේජෝ වායු තියෙනවා. දැන් නුවණින් බලන්න ඒ හැවුවේ ඒ සමුදය තමා තුලින්ද හෙව්වේ බාහිරෙන්ද? බාහිරෙන් කියන එකට යනව නේද? ඒ ශරීරය හැදිච්ච සතර මහා ධාතුව තියෙන්නේ කොහෙද? අපි තුලද එළියද? එළි. අන්න එතකොට පේන්න ඕනේ සමුදයක් බැලුවා තමයි. හැබැයි ඊට වඩා දෙයක් තව බුදුහාඳුරු පෙන්නලා තියෙනවා. නේද? එතකොට ඒ සමුදය බැලීම අපි බලලා තියෙන්නේ ලෝකෙට අයිති විදිහට කිව්වේ ඒකයි. මොකද ලෝකයා සමුදය හොයන්නේ බාහිර. ඒක හොයන්න එපා කියලා නෙවෙයි සාමාන්‍ය කෙනාට වඩා ඒක හොඳයි. දැන් අපි එතන අඩුව දැකලා ඊළඟ පියවරට යන්න ඕන. ඊළඟ පියවර තමයි දැන් ආයේ දහමට ගලපනවා. ඔය සමුදේ බැලුවට තාම එළියන්නේ අපිට අහුනේ. දැන් කොහමද අපි තුලට එන්නේ? එතකොට ඒ ඔය කතා කරන එහෙනකොටනේ අපි ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ. දැන් බලන්නකො අනිත් පැත්තෙන් මොනවාද වැඩ කළේ ආයතන? කණයි සිතයි. ඒ කණයි සිතයි තියෙන්නේ එළියද තමන් තුලද? තමා තුල. බුදුරජාණන් වහන්සේ කියෙන්නා නේ මනෙනසම් කිය ආයතන විදිහටත් බලන්න තියෙනවා. ස්කන්ධ විදිහට, ධාතු විදිහට, ආයතන විදිහට. හරි? ආයතන විදිහට බලනකොට අපි තුලට එන්න වෙනවා අපිට. මොකද ආයතන 6ම තියෙන්නේ තමා ළඟනේ. අවුව නැති තැනකට යන්න වෙන්නේ. එතකොට මේ කරපු දේ අපි හැමෝම මේ මාර්ගයක් වඩන්නනේ උත්සාහ කරන්නේ කොහොම හරි මඟපලයක් ලබා ගන්නනේ. එතකොට අපි දහමට ගලප ගලප මේක විමසන්න ඕන. එතකොට දැන් අපිට ඊළඟ පියවරට යන්න මොකද්ද කරන්න ඕන? අපේ අඩුව හොයා ගන්න ඕන දහමේ. ඒකට තමයි දහම එක්ක විමසන්නේ. ඒකෙදි මං කියන්නේ ඒ කරන ඒවා නවත්තන්න නෙමෙයි. ඒවත් ඒ විදිහටම කරගෙන යන්න. ඒ අතරේ තව ටිකක් බලන්න මේක තව පොඩ්ඩක් අර දහමට ගැළපෙන විදිහටත් අපි පුරුදු කරගන්න. එතකොට දැන් බුද්ධ දේශනාවේ තියෙනවා ආයතන විදිහට බලන්න කියලා තියෙනවා. සමුදය තමන් තුලින්, ලෝකේ ලෝක සමුදය තමන් තුලින් දකින්න කියලා තියෙනවා නේද? දැන් අපි කරපු දේත් අපි ප්‍රශ්න කරන්න ඕන. දැන් එතෙන්ට ගැලපෙන්නේ කොහමද? එතකොට අතන ආව විදිහට අහනකොට ඒ සමුදය තියෙන්නේ තමන් තුලද එළියද කියලා එළියේ කියලා පිළිගන්න වෙනවා. දැන් බාහිර ශරීරය ගැන අපි මෙනෙහි කරගෙන යනකොට ඔක හැදිච්ච කෙස්ලම් නියදක් ටික අපිට අහුවෙන්නේ අපි තුලින්ද එළියෙන්ද? ශරීරේ තියෙන තැනින්මනේ. ඒව හැදිච්ච සතර මහා ධාතුව අහුවෙන්නේ එතනමනේ.
දැන් ඒක අපේ කියලා බැලුවත් ඒකත් බාහිරනේ.
ඔව්. අපි එහෙම අපේ කියලා. ඔව් ඒක අපේ වුණත් අපේ නොවුණත් ඒක බාහිරයි. බාහිරයි. ඒක නෑ. කමන්නේ අපේ වුණත් කවන්නේ. අපේ නොවුණත් කවන්නේ. හැබැයි ඕ සමුදයක් බැලුවා. ඒක හොඳයි. සමුදේ ධම්මානුකස්සී කියලා තියෙනවානේ. ප්‍රශ්නේ තියෙන්නේ තාම අපි සමුදය භාගයට බලලා තියෙන්නේ. ගෙන බාහිරෙන් බලලා තියෙන්නේ. දැන් ඒක අපි ගේන්න ඕන තමන් තුලට. තමන් තුලට ගේන හැටි තමයි මේ ආයතන පැත්තෙන් බලන්න කියන එක. ඒක ඊළඟ පියවරයි. දැන් තාම සමුදේ. සමුදේ වරද්දගත්තොත් ඔය වරදිනවා. ඒක දැවන්නම් මේ මේ මේක පැත්තක තියලා අපි අර කලින් කතා කරපු තැනට මේ මොකද අපි ඉන්න වැරදි තැන් ටික ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. දැන් තාම අර ඇතිව නැතිවයි මේ නිරෝධයේ අතර වෙනස. ඒක මම තව පැත්තක. ඒ බෙදලා තියෙන්නේ කවුද කියලාත් හොයන්න වෙනවා. මේක තේරුම් කරගන්න බැරි කමටයි ඒ බෙදලා තියෙන්නේ. මේක තේරුම් ගත්තහම ඔය ප්‍රශ්නේ එන්නේ. ඔක තියනනේ රසෝපාදිශේෂ නිබ්බාණයයි අනුපාදිශේෂ නිබ්බාණයයි කියලා. ඒක ඇත්තටම මේ වචන ටික තියනවා. එහෙනම්ට දහම තේරුම් නොගත්ත කෙනා ඔක විස්තර කරන එකයි. ආර දර්ශනයේදී විස්තර කරන හැටි වෙනවා. හරි. එතකොට අපි ඉස්සෙල්ලා එතන අඩුව පෙන්වන්න තමයි මම අර ප්‍රශ්න ටිකක් ගේන්නේ. දැන් රහත් වෙනකොට දුක ඉතුරු නැතිකම නිරෝධ වෙන්නේ නැහැ. ධමත ගැලපෙනකොට නේද දුක ඉතුරු වෙනවා නම් ඒක රහත් වීම කියලා කියන්න බෑ. අපි හිත නේද දුක්ඛ නිරෝධය කියන එකේ ආයේ දුකක් ඉතුරු වෙන්න බෑ. හැබැයි අපි කියන එකට ගලපන්න ගියොත් අපිට ඕක පැටලෙනවා ඉතුරු වෙලානේ. මොකද රහතන් වහන්සේ වයසට ගියා, ලෙඩ වුණා, මැරුණා ඔක්කොම තියෙනවානේ. දහමේ තියෙනවා ඒව නැහැ කියලා.
ඒකට කුරු විපාකයට විදිහට ස්කන්ධ ටිකක් තියෙනවා කියලා කියනවා. මොග්ගලන මහ බොජ්ජංග තෙන්දල.
ඒ අපි දැන් අපි දන්න එකට ගලපන්න හදනවා. ඒ තර්කයට දැන් අරග ගැලපෙන්නේ නැති හින්දා අපි ගලපනවා කොහොමද? ඒ ගැලපීමයි ආර්ය දර්ශනයට ඇවිල්ලා දැකීමයි දෙකක්. දැන් බුදුහාමුදුරු පැහැදිලිව කියනවා මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු. අපේ තර්කයට විතර්කයට ගැලපෙන එක නෙවෙයි ආර්ය දර්ශනය. තමන්ගේ තර්කයට ගැලපුණාට හිතන විදියට ගැලපුණාට ඒක පිළිගන්න එපා කියලා කියනවා. මේක ඊට වඩා වෙනස් පැත්තක් මේ ලෝකෝත්තර දර්ශනය. ඒ ඔක්කොටම උත්තර ටික තියෙනවා මෙතනින් පොඩ්ඩක් හිතන්නකො. නව හිතපු විදිහ ඒ විදිහ පොඩ්ඩකට පැත්තකින් තියලා අපි දහමට ගලපලා බලන්න. ඊට පස්සේ ওই ප්‍රශ්න ටිකම අහනකොට ඒ දෙපැත්ත ලස්සනට පේනවා. මොකද අපි ලෝකෙට අයිති විදිහට දකින්න එක හරි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ඔය දැන් මේ අර ඒ රහතන් වහන්සේලා ලෙඩ වුණානේ. බොජ්ජංග පිරිත් කියේ ලෙඩ වුණා හින්දානේ. කියලා තියෙනවා. හරි. ඒ අපි දන්න රහතන් වහන්සේ ලෙඩ වුණා. හැබැයි දහන කියනවා
රහතන් වහන්සේ නෙමෙයි එතන රූපේ ලක්ෂණ ටිකක් නේ වෙන්නේ. දැන් රූපේට තියෙනවානේ ජීවන ලක්ෂණ.
ඒත් අපි ඒ රූපේ කාගේ රූපේද? මාගේ රූපේද රහතන් වහන්සේගේ රූපේද?
ලෝකයට අනුව කතා කරනකොට එහෙම කියනවා. අපි වෙන ලක්ෂණ ටික
ඔව් රහතන් වහන්සේට තියෙනවා. ඕ වන් අහන්නේ ඒ රූපේ කියන්නේ කාගේ රූපේද? දැන් ගිරිමානන්ද හඳුරුවන්ගේ මේ කවුද කාශ්‍යප හඳුරුවන්ගේ අපි අයිති කරලානේ
ඈ අපි පණවගන්නේ
අපි පණවගත්තු ඒවාද රහතන් වහන්සේගේකද? අන්න ඕක අහන්න.
රහතන් වහන්සේ කියන්නේ අපි පණවගත්ත එකක්නේ.
අපි පණවගත්තු එකක් නම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් දැන් මෙහෙම හිතන්න. පණවගත්ත කියන්නේ මොකක්ද? අර වතුරේ ඉන්න බල්ලා. නේ දැන් බල්ලා බල්ලෙක් පණෝගෙන
අපි හිතනදී
ඔව් ඉතින් බල්ලා හිතනදී නේ වතුරේ ඉන්න බල්ලා ගියා ඇත්තපත්තේ නෙවෙයිනේ
ඒක හිතක්නේ
ඔන්න ඔතෙන්ට බහින්න දැන් අපි රහතන් වහන්සේ කියලා කෙනෙක් හිතාගෙන උන්වහන්සේගේ ශරීරකුත් හදාගෙන ඒ ශරීරෙ ලෙඩ වුණ එක ගැනයි ඔය කතා කරන්නේ හරි ඔන්න ඔතන තේරුම් ගන්න
අපි රූපය ලක්ෂණ වලට ගමු
ඔව්
කියන්නේ
පුජ්‍යලේ හැටියට ගන්න ඇති ස්කන්ධ හැටියට ගත්තොත් ඒකත් අත්‍යතෙන්
ලෙඩ වෙලා නේ
නෑ රූපය කියන්නේ ඒකේ දැන් ලෙඩවීම කියන එකත් අපි ගන්න නෑ නේද ගහක් කොලක් වුණත් දිරනවා ඔව්
ඒ දිරනවා කියන එකට
දෙන නම තමයි ඔය ජරාව ඒ රූපේ ලක්ෂණ ටිකක් තියෙනවා ඔව්
රූපේ ලක්ෂණ ටික තියෙනවා
ඒ ලක්ෂණ ටික අර අර කය බිඳිලා යනකන් ඒ කය තුන පහතුන ඒ ටික තව ටිකක් හොයමු ඔය කායනුපස්සනාව වඩන්න කලින් කියන එක අපි දන්න රූපේ ගැන කියන ටික. දැන් බලන්න කායනුපස්සනාව වැඩුවොත් මොකද වෙන්නේ කියලා. ඒ අපි ලෝකයා රූපේ ගැන දන්නේ නැති නිසා. ඒ ටිකත් බුදුහාමුදුරුව විස්තර කරනවා. ඒ ටික තමයි අර 820 රූප කියලා බෙදලා තියෙන්නේ. හරි. කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති ඔහොම එන 28ම රූපය ගැන සාමාන්‍ය කෙනාට යන්න පුළුවන් ඔක්කොම ටික එතන තියෙනවා. හැබැයි රූපේ ඈතර වීම එතන නැහැ. ඒ ටික තමයි දැන් හොයන්න ඕනේ. ඒ ටිකත් බුදුදහමෙන්මයි හොයන්නේ මේ අපි කියන ඒවා නෙමෙයි. ඒතර රූපේ පිරිසිඳ දකින්න දීපු වැඩපිළිවෙල මොකද්ද කායනුපස්සන? ඒ කායනුපස්සනාව පටන් ගැනීම තමයි ඒ රූපයේ සමුදය හොයන්න. දැන් අපි සමුදය හොයලා තියෙනවා. හැබැයි ඒ හොයලා තියෙන්නේ තාම ලෝකෙට අයිති විදිහට. ඇයි එහෙම කිව්වේ? ඒ සමුදය අපිට අහුනේ බාහිරෙන්. Taman tulin nevi. දැන් අපි ඊළඟ පියවර එන්න ඕන ඒ රූපෙම ඒ සමුදය හොයන්නේ දැන්. අනන ඔය එළියේ තියෙන 3 wheel එක. ඒකට ඒකේ සමුදය අපිට 3 wheel එක තියෙන තැනෙනුත් හොයන්න පුළුවන්. ඒක කඩලා බිඳලා. අපේ පැත්තෙන් උත් හොයන්න පුළුවන්. ඒතර අපේ පැත්තෙන් හොයන තැනට එන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. තමන් තුලින් දැක. කොහොමද තමන් තුලින් දකින්නේ? කණෙන් ඇහුවා, සිතෙන් සිතුවා. ඔය දෙක නැත්නම් අපිට ත්‍රී වීල් එක අතගනින්න. කණෙන් ඇහුවේ නැත්නම් හටගන්න විදිහක් නැහැ. ඈ? සිතෙන් සිතුවේ නැත්නම් ඒත් හටගන්න විදිහක් නැහැ. එතන තියෙනවා සමුදයයි නිරෝධයයි දෙකක් අපේ පැත්තේ. හරි. දැන් අර අර හොයපු එක පූර්ව ප්‍රතිපදාව ඒකෙන් උදව් වෙන්නේ අපේ නීවරණ ටික යටපත් කරලා දෙනවා. ත්‍රී ලකට ඇලීමක් තිබුණා නම් ඒක අඩු කරලා දෙනවා. ගැටීමක් තිබුණා නම් ඒක අඩු කරලා දෙනවා. දැන් බල්ලා වතුරට බුරනවනේ. තරහ ගිහින්නේ. දැන් තරහ අඩු කරන්න වැඩපිළිවෙල තමයි ඒක. ඕ බල්ලා මේක ඉස්ලාම් නියදත් වලින් ඇදුන එකෙක් සතර මහා ධාතුන් ඇදුන එකෙක් ඇති වෙලා නැති වෙන එකෙක් ওই ටික කියනකොට තරහ නිවේ. හරි. ඒක හොඳයි. හැබැයි තරහ නෙවුනා කියලා බල්ලෙක් ඉන්නවා කියන එක නැති වෙලා නැහැ. ඒක තමයි අවිද්‍යාව. මෝහය. ලෝභ දේශ තුනී වුණාට මෝහය එහෙම්මම තියෙනවා. ඊට පස්සේ බල්ලා ඇවිල්ලා ගියා අතන බල්ලෙක් ඉන්නවා මට නම් ගාණක්වත් නැහැ. මං තරහ ගත්තේ නැහැ. හැබැයි උගේ මුලාව දුරු වෙලාද? නැහැනේ. අර ලින්දේ බල්ලෙක් ඉන්නවා ඉස්සර නම් මං තරහ අරන් බිරුවා දැන් තරහ ගන්නෑ. ඌ ඔහෙ හිටපු. ඒක හොඳයි. හොඳ කියන්නේ අර පව් කරලා අපාය යන්නේ නැහැ. නේද? බල්ලා ඉන්නා කියන මුලාව තියෙනවා. එතකොට ඔන්න
ප්‍රතිපදාවට හරවන්නේ දැන් ශබ්දය.
ඔව් ඒ ප්‍රතිපදාවට එන්න දැන් සිතයි
දෙක දැනත් හඳුනගත්තා.
එහෙමයි.
එතකොට අපි මේක කොහොමද මේ අපේ අපි යන මාර්ගයට මේක අවතීර්ණ කරගන්නේ මොන
ආකාරයකද? ඔව්. ඒ මාර්ගයට තමයි මේ ටික තේරුම් ගන්න ඕන. නැත්තම් මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා අර පරණ කරන එකම ආයි කරනවා. ඔය කේවි අපි කියන එක ඊට පස්සේ ආයෙකින් ඇති උනා නැති උනා කිය කියා බලබලා ඉන්නවා. ඒ ඒ හිතන විදිහ වෙනසක් වෙන්න තියෙනවා. ඒක වෙනකන් අපිට ආර මාර්ගෙට එන්න බෑ. අපි අර පුරුදු කරපු එකෙන් මිදෙන්න හරි අමාරුයි. ඒ මිදෙන්න කියන්නේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඕක කරලා මගඵල ලැබෙන්නේ නැහැ කියන එක. වතුරේ ඉන්න බල්ලා ඇති වුණා නැති වුණා කියලා කොච්චර බැලුවත් සෝවාන් වෙන්න නම් බැහැ කියන තැනට එන්න ඕන. තරහ අඩුවෙයි. ඇලීම රාගයක් තියනා නම් අඩුවෙයි. ඒ බල්ලෙක් හදපු මුලාව කවදාවත් දුරු වෙන්නේ නැහැ. ලෝකෙට අහුුණ එක අයින් වෙන්නේ නැහැ. එතකොට මේ මුලාව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මුලාවේ ඉන්නවා කියන එක. මුලාවේ ඉන්නා කියලා දැනගත්තු කෙනා තමයි මුලාවෙන් මිදෙන්න උත්සාහ කරන්නේ.
අපි ඔක්කොම මුලාවේ තමයි ඉන්නේ ඒක නේද?
නෑ ඒ ඒ ඒ මුලාවේ ඉන්නා කියලා හිතුවට මෙහෙමයි ඒක භාගෙට දැකලා තියෙන්නේ. එතන අර සතර ඥානෙ නැහැ. දැන් ඔය දැනගත්තු එකේ බලන්න දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං තියෙනවාද අපි ඔය කරන එක වැඩපිළිවෙල කරත්. ඒකට ගලපන්නවා. නන්න අරහි කවුද කතා කරනවා කියලා දැනගන්නකොට එක පැත්තකින් අපිට මේ බාධා කරනවා. මේක අහගෙන ඉන්නේ නැහැ අරහිත් ඇහෙනවා කියලා හිතේ ගැටීමක් වෙනවා නේ. නේ සරින් සරේ හිතත් හිත දුවනවා මෙහෙටත් එනවා මේක. එතකොට ඇහෙන්නේ නැහැ නේ හරියට. දැන් මොකද වෙන්නේ? අතන ඉන්න අය ගැන අපිට තරහක් එනවා. ඒ තරහ හරියට අර වතුරේ ඉන්න බල්ලට බුරන්න හිතුණා වගේ වැඩ. බල්ලෙක් වතුරට එබිලා බුරන්නේ ඇයි? උට තරහ ගියේ හින්දානේ, අකමැති හින්දානේ. ඒකමයි අපෙත් දැන් හිතේ වෙන්නේ. අරහෙ මිනිස්සු ටිකක් ඉන්නා මිනිස්සු. ඒගොල්ලෝ මේ මෙතන මෙච්චර ධර්ම සාකච්ඡාවක් කරන මෙතෙන්ටම ඇවිල්ලා කතා කරනවා. වෙන තැනක් නැද්ද යන්නේ කියලා ඔන්න දැන් හිත ඇතුලේ ගැටීම එනවනේ. ඒ ගැටීම මතක තියාගන්න හරියට අර බල්ලට වතුරේ ඉන්න බල්ලා ගැන තරහ යනවා. දැන් අපිට තරහ ගතියකුත් එනවා, බණ අහන්න විදිහකුත් නැහැ. දැන් ඕකට එක එක පිළියම් අපිට තියෙනවා. නේද? එකක් වෙන්න පුළුවන්. අපි මොකටද ඒගොල්ලෝ එක්ක තරහ ගන්නෙ? අපි වෙන තැනකට යම් සද්ද නැති තැනකට. ඒක ඒක පිළියමක්
නේ. ගිහින් කියමු කෑ
ගහලා. ඔව් නැත්තම් මං ඕගොල්ලෝ ඕක කරගෙන යන මං ගිහිල්ලා ඕක කියන්නම් කියලා ඔන්න එක්කෙනෙක් යනවා. ඒත් ඉතින් මේ හොඳ චේතනාවෙන් යන්නේ. ඒකත් තව වැඩ පිළිවිලක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඇත්තටම මේක දන්නේ නැතුව අය උතන කතා කරන්නේ. ඒගොල්ලෝ වෙන තැනකට ගින් කතා කරා. ඒක පාදලා දුන්නොත් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ තව විසඳුමක්. හරි. දැන් තේරුම් ගන්න ඕන ඔය විසඳුම් දෙකම ලෝකෙට අයිති. ඒක වැඩ කරන්නත් පුළුවන්. හරි. ඒ ඔය ටික තමයි අපේ පූර්ව ප්‍රතිපදාව කියන්නේ. ඔය ටික කළාට අපිට ආයෙ දවසක ඔය සද්දය ඇහුණත් අපිට ඔය ටිකම අපහු වෙනවා. ඒක අර ඒකෙන් එතර වීම නෙවෙයි. ඔකට තමයි දෙන්නේ අර තදාංග විස්කම්බන කියලා. සමුච්ඡේද එක නෙවෙයි ඔය. සමුච්ඡේද වුණා නම් ආයෙ උපදින්න බෑනේ ඒක. අපි එහෙම හිතන් ඉන්නවා. ඒක තව ටිකක් නුවණින් බලන්න ඕන. ඕක අඩු කරගෙන ගිහින් කැඩෙයිද?
නෑ කැඩෙන්නේ නැහැ. අඩු කරගෙන අරමුණු අඩුයිනේ. ඒක අරමුණක් කරා විදර්ශනා කරන්න පහසුයි.
ආ මොකද්ද දැන් විදර්ශනා කරනවා කියන්නේ?
ශබ්දයක් ඇහෙනවා කියන්නේ.
ඔව්.
ඒ ඇහෙන ශබ්දය හේතු බලනවා.
ඔව්.
මේ කාරණා නිසා.
ඔව්. ඔව්.
ඒ නිසා කියලා අපි කියන මෙහෙම කෙනෙක්
ඔන්නෝය මැනෙන්න නැහස ඔන්නෝය විදර්ශනා කරන එක තමයි අපි මේ කතා කරන්නේ. හරි. හැබැයි අපි විදර්ශනේ කියලා කරලා තියෙන්නේ කරන්න ඕන දේ නෙවෙයි. දැන් ඔවා අඩු කරගෙන ගිහින් විදර්ශනයක් කරන්න ඕනනේ. අන්න ඒක කරන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ මැනෙන්න නැහසෙත් අහන්නේ.
ආයතන දැන් ආයතන අරමුණු බහුල කොට තියෙනකොට අපිට
ඒක වෙන කතාවක් කරන්න පුළුවන්ද බැයිද? ඒක නෙමෙයි මේ කතාව කරන්නේ. ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන අපි මොකක්ද කරන්න ඕන. ඒක ඉඳන් එන්න ඕන. ඊළඟට ඒක කරන්න බැරි නම් ඒ බාධක අයින් කරන එක. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා බාධක ටික අයින් කරලා මේක හොයන්න යනවා. ඒතකොට පරක්කු වෙඩි. මේක පැහැදිලිව තියෙන දේශනාවල දැන දන්න දකින කෙනෙක් වෙන්න කියන එක පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ අනිත් එක හදන්න. අපි එලා තියෙන එක ගුරුවරයාට බාර කරලා අපි ඒක පිළිවෙලට කරගෙන යනවා. ඒක ඒක නෙමෙයි. ඔව්. එහෙම වෙන්න ඕන කියලා අපි අහලා තියෙනවා. දහමේ එහෙම තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවබෝධ වුණාද නැද්ද? නැත්තම් ඒ අඩුව එක පැත්තකට අපි කියනවා අපේ නිවර්ණ යටපත් වෙලා නැහැ. ඒකයි අවබෝධ වෙනවා. ඉතින් හැමදාම දහම ඇහුගත් ඕකමනේ කියන්නේ. දැන් ජීවිත කාලෙම භාවනා කරලා ඇති, බණ අහලා ඇති. තාම කියන්න වෙන්නේ තාම රහත් වෙලා නැහෙනේ. කොහෙද ප්‍රශ්නේ? ඒතර අපි මෙහෙම්මම කරගෙන යන එකද නැත්නම් තව ටිකක් ඕක හොයලා බලනවාද? අපි කරන විදියට අමතර තවත් මොනව හරි තියනවද දහම? එහෙම අඩුවන්නම් තියෙන්නේ. අපි ජීවිත කාලෙම උත්සාහ කළත් අපිට ඒක මග ඇරෙන්නේ. ඒ නිසා තමයි මේ දහම බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක හරිම වැදගත් කියන්නේ. අපි මේ භාවනා කිරීමම නෙවෙයි. බුදුහාමුදුර හැම තිස්සෙම පෙන්වන්න ටිකක් තියෙනවා. ඒකෙන් කියන්නේ භාවනා කරන්න ඉපා කියන එක නෙවෙයි. අපිට මග ඇරුණ තැනක් දහමේ තියනවාද කියන තැන හොයාගන්න ඕනේ. දැන් අපි හැම තිස්සෙම ඉන්නේ අපි කරගෙන යන වැඩපිළිවෙලේ කරගෙන ගියාම මේ මගඵල ලැබෙනවා කියන තැන. හැබැයි ඒක හොයලා බලන්න මෑණියන් අහන්සෙටම Tamanṭama දාලා බලන්න පුළුවන්. දැන් මේක අවුරුද්දකට කලින් මං හිතපු එකේ දැනුයි වෙනසක් නැහැ. වෙනසක් තියෙනවා. ඒ ඔහොම Tamanṭama දදා බලන්න පුළුවන්. එතකොට ඒ වෙනසක් තියෙනවා නම් එහෙනම් අර කරපු ටිකේ අඩුවක් තිබිලා. දැන් අපිට ඊට වඩා තේරුම් ගිය හින්දා අපිට පේනවා ඒ විදිහටම කර කර හිටියනම් මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේ තව ගොඩක් තියෙන්න පුළුවන්. අද හිතන එක නොවෙන්න පුළුවන් ආයේ හිත වෙනකොට. ඉතින් එහෙම දහමක්. ඒ තමන්ගේ අඩුව හදාගන්න පුළුවන් වෙන්නේ අපිට පුළුවන් තරම් මේ කරන විදිහේ අඩුවක් තියෙනවා.
හැමදාම
දන්නේ නැහැ කියන මට්ටම. අහත් වෙනකම්ම ඒක තියෙනවා. දුහාම තමයි දන්නේ. එතකොට ඒ දහමෙන් අපි දහමට විරුද්ධ දෙයක් කතා කරනවා නම් ඒක අතහැරියට කමන්නේ. හැබැයි දහමේ තියෙන දේ නම් කතා කරන්නේ ඒක හොයන්න ඕන. හරි? එතකොට අපි කරන එක දහමට නොගැලපෙන තැන තියෙනවා නම් අපි ඒක හදා ගන්න වෙනවා. ඒ නිසා තමයි මම මේ දැන් විදර්ශනාවේදී සමුදය බලන්න තියෙනවා. අපි කරපු හැම භාවනාවම දැම්මොත් තාම දහමට ගැලපෙන්නේ නැහැ කියන තැනට එන්න වෙනවා. මොකද ඒ තමන් තුලින් නෙමෙයි හොයලා තියෙන්නේ. එහෙනම් තව මොකද්ද අඩුවක් තියෙන්නේ? එතකොට ඒ අඩුව හොයා ගන්නවා. එහෙම කළොත් අපිට ටිකෙන් ටික ඉස්සරහට යන්න පුළුවන්. එතකොට අපේ මේ භාවනාවේ දැන් මම මෑණියන් වහන්සේ කියපු එකට තමයි එන්නේ. කරන්න ඕන මොකද්ද කියන එකට එනවා. ඇත්තටම ඒක තව කෙනෙක්ගෙන් අහන්න ඕන එකක් වෙන්නේ නැහැ. වෙන්නේ නැත්ේ කවදටද? සම්මාදිට්ඨිය එනකොට. එතකොට දහම ඕන වෙන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඊට පස්සේ වැඩපිළිවෙල තම තමන්ට අයිති. හරි? ඔව්. ඒ සම්මාදිට්ඨියට අවශ්‍ය ඥාන හතරක් තියෙනවානේ. දැන් අපිම බලන්න ඕන දැන් ඔය කරන වැඩ පිළිවෙලේ මේ ඥාන හතර තියෙනවද නැද්ද? නැත්නම් අපි ඕක කොච්චර කළත් ඒක දෙන්නේ අඟෙන් කිරි දෝනවා වගේ වැඩක් තමයි කරන්නේ. අපේ ජීවිත කාලේ ඉවර වෙයි මඟඵල නම් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා බොහොම පරිස්සමින් හොයන්න ඕන මේ ධම. නැත්නම් අපිට මේ ලැබුණ අවස්ථාව මගහැරෙනවා. ඒ හින්දා අපි දැන් ආයේ ආවොත් දැන් අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ කියපු දේ මේ කායනුපස්සනාව වඩන්න කියන එක. يعني සතර සතිපට්ඨානෙ වඩන්න කියන වෙන මාර්ග නැහැ. ඒ කායන මාර්ගය කියලා ඒ සූත්‍රෙම සඳහන් වෙනවා. එතකොට ඒකේ මූලික එක තමයි කායනුපස්සනාව. එතකොට ඒ කායනුපස්සනාව අපිට අජ්ජත්තකයෙත් වඩන්න තියෙනවා. බහිද්දකයෙත් වඩන්න තියෙනවා. ඒක කය කියන එක මූලිකව දැනගන්න ඕන. අපිට හිතන්නේ ශරීර කියලා විතරයි. ශරීර විතරක් නෙමෙයි මේ රූපස්කන්ධය කියන ඕනම දෙයකට කය. දැන් ඒක ඥානාපාන සතිය ගත්තොත් හුස්මටත් කය කියලා කියනවනේ. හරි. තේරුම් ගන්න ඕනම රූපස්කන්ධයක් කය පොදුවේ. කය. කය කියන එක. ඒතර කයක් තියෙනවනම් ඕනම කයක් බුදුරජාණන් වහන්සේ දීපු වැඩ පිළිවෙල තමයි කායනුපස්සනාව. ඒක ඇත්ත දකින්න නම්. එතකොට අපි කායනුපස්සනාව වඩන්න කලින් කය ගැන හිතන විදිහකුත් තියෙනවා. කායනුපස්සනාව වැඩුණ කෙනෙක් කය ගැන දකින විදිහකුත් තියෙනවා. ඒ දෙක වෙනවා. ඒක තමයි අර ලෝකයා දකින විදිහයි ලෝකෝත්තර දර්ශනය. ඒ ලෝකයා දකපු විදිහ බොරුයි කියලා පේනවා. ඒ පේන නම් කායනුපස්සනාව වැඩෙන්න ඕන බුදුහාඳුරු වීපු විදියට. ඒක සතිපට්ඨානෙම විස්තර කරන කායනුපස්සනාවෙම විස්තර කරන මේක වැඩුවොත් මොන වගේ අවබෝධයක් දෙන්නේ. මොකටද වඩන්නේ? යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. ඒ කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් දැනගන්නවා. යාවදේව ඥානමත්තාය කියන්නේ මොකද්ද? අනාගතේ ඥානය පිණිස. එතනම තියෙනවා දැන් අපිට ඒ ඥානෙ නැහැ, වඩන්න කලින් නැහැ. ඔය කය පිළිබඳව ඔය ඥානෙ නැහැ. ඊළඟට පතිස්සති මත්තාය, සතිය පිහිටලා සිටින්න ඕන නේද? ඒකත් නැහැ. කානුපසනාව වැඩුවොත් තමයි එතෙන් තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? අනිස්සිතෝච විහෙරති කියන. නිස්සිත කියන්නේ අසුරු කරනවා. දැන් අපි ඒක කය අසුරු කළා. අනිස්සිතෝච විහෙරති කියන්නේ කය අසුරු වෙන්න බැහැ. ඒක කායනුපස්සනා වැඩුවා නම් කය අසුරු වෙන්න බෑ. හරි? ඔය නුවණ එන්න ඕන කායනුපස්සනාව හරිනම් බුදුහාඳුරෝ කියපු විදිහට නම් ඇති. ඒක පොඩ්ඩක් පැත්තකට තියමුකෝ. දැන් වේදනානුපස්සනාවනි. කායනුපස්සනාව ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න. උත්තර නැතුව නෙවෙයි. කායනුපස්සනාව තේරුම් අරන් ඒක කරන්න. අපි ඒක පැත්තක තියලා වේදනානුපස්සනාවට හරි චිත්තානුපස්සනාවට හරි ගියාට මේක කරගන්න බෑ, ආයි පැටලෙනවා.
ඒක එකක්
වගේ තමයි මේක දැන. ඉතල කය, මොකද අපි කයට අහුවෙලා. ඒක පිළිගන්න ඕන. තාම කය පිළිගන්නවා. කය බාර ගන්නවා. ඒ කියන්නේ රවතුරේ බල්ලෝ හදන මට්ටමේ තාම අපි ඉන්නේ. එහෙනම් කායනුපස්සනාව හොඳට වැඩෙන්න ඕන. ඒතර ඒ කායනුපස්සනාව වැඩන හැටි කොහොමද කියන එක තේරුම් ගන්න. ඒතර අපි වඩපු දෙයක්ත් තියෙනවා, නොවඩපු දෙයක්ත් තියෙනවා. ඒ නොවඩපු ටික තමයි මේ හොයාගන්න හදන්නේ. හරි. මොකද වඩපු දෙය හරි ගියා නම් අර කියපු යාවදේ ඥානමත්සය ප්‍රතිසරිමත්සය අනිසිතෝච විහෙරති වෙන්න ඕන. තාම ඒක වෙලා නැහැ. වෙලා නැත්නම් ඒ වැඩිීමේ අඩුවක් තියෙනවා. ඒ අඩුව අපි දහමට ගලප ගලපම හොයන්න ඕනේ. නැත්නම් අපි මේ විදිහට වඩාගෙන ගියොත් අවබෝධ වෙයි කියන එක ඉතින් ඒක. ඔව්. ඒක හරියන දෙයක් නෙවෙයි. සිතෙන්දී ද කයේ කායනුපස්සී විහෙරති කියන එකේ පළවෙනි එක සමුදය ධම්මානුපස්සී විහෙරති. සමුදය අපි බාහිරෙන් බැලුවා මිසක් තමන් තුලින් බලලා නැහැ. තමන් තුලින් බලන එක පටන් ගන්න ඕනේ. පටන් ගන්න විදිය දැන් අර බල්ලගේ උපමාවෙන්ම බලන්න. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා හැදිච්ච හැටි කොච්චර බාහිරෙන් හෙව්වත් අවබෝධය එන්නේ නැහැ. තමන්ගේ ආයතන මුලාව පැත්තෙන් බැලුවොත් විතරයි කවදා හරි ඇත්ත අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නේ. ඉතින් ඒක දහමට ගැලපෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආයතන විදියට බලන්න කියලා. ආයතන පිරිසෙන් දකින්න නැතුව නිගණක් පණවන්නේ නැහැ කියලාම දේශනා තියෙනවා. ඔය දැන් ඔය සද්ද ටික හොඳට අහගෙන හිටියනම් ඕක ලස්සනට වඩන්න පුළුවන්. අපිට ඔය එක සද්දයක්වත් අහන්න පුළුවන් ද රූපයන් නැතුව? නිකන් අහගෙන ඉන්න බලා. සද්දේ විතරයි ඉඳන් වෙන්නේ නැහැ. ඕකේ රූපෙත් එක්කමයි අපිට සද්ද ඇහෙන්නේ. නේද? ඒ රූපෙත් අපේ හිත ඇතුලේ ඇදුවා කියලා අපිට පේන්නේම නැහැ. ඔක්කොම තියෙන තැනුත් කියයි. යන්න අර පැත්තේ මෙහෙ මෙහෙ මෙච්චර දුරකින්.
දැකලා නැති එකක්
වුණා හදාගෙන හරි බලන්න. හදාගෙන තියෙන තැනක් කියන්න පුළුවන්. හරි ඕන්නම් ගිහින් බලන්න බුරුද කියලා කියන්න පුළුවන්. හරි. එතකොට තේරුම් ගන්න රූපය ඇසුරු වෙලාද නැද්ද? ඇසුරු වෙලා. ඒකට කියනවා නිස්සිතෝච විහෙරති. අනිස්සිතෝච නිවි. එතකොට ඔක දන්න කෙනාට ඔය හැම රූපෙම විදර්ශනා අරමුණක්. හැබැයි විදර්ශනේ දන්න කෙනාට කායනුපස්සනාව වඩන්න පුළුවන් ඔය හැම අරමුණක්. ඒක වඩන්න බුදුහාමුදුරුවෝ කියන මේ දන්න දකින්න කෙනාට විතරයි මේක කරන්න පුළුවන්. නොදන්න නොදකින්න කෙනාට බැහැයි කියලා. ජානතෝ අහං පස්සතු. ජානතෝ අහං භික්කවේ පස්සතු. දන්න දකින්න කෙනාටයි භික්ෂූනි ආසවණං කයං වදා මේ අශ්‍රවේශය කරන්න පුළුවන්. නොදන්න නොදකින්න කෙනාට බහැනෝ අජානතෝ නො අපස්සතෝ කියලා දේශනා කරනවා. දැන් මොනවා දන්න දකින්න කෙනාද? අන්න අර වචන ටික කියනවා. ඉති රූපං, ඉති රූපස් සමුදයෝ, ඉති රූපස් සත්තගම්. මෙන්න මේක දන්න දකින්න කෙනාට විතරයි මේ අශ්‍රවේශය කරන්න පුළුවන්. බැරි කෙනාට බැහැ. එහෙනම් අපි ඒක දන්න දකින්න කෙනෙක් වෙන්න ඕන. ඒක පුළුවන් ගහම අහලා තේරුම් ගත්තොත් විතරයි. හරි. ඒ ටිකට ඕන වෙනවා දැන් රූපය මොකද්ද කියන එක අපිට ওই పూర్ව ප්‍රතිපදාවේදී හොයාගන්න පුළුවන්. ඔය ඕන රූපයක් මෙන්න මේ මේ ලක්ෂණ තියෙන ඒක දැනගන්න තමයි ওই රූපේ බෙදලා බලන්නේ. අපි ධර්මයේ 820 රූපේ ඉගෙන ගන්න එකට රූපය මේ වගේ. හැබැයි මතක තියාගන්න රූපය කියන්නේ සංකත ධර්මය. අසංකතය තමයි නිවන. ඒ සංකතේ උදව් කරගන්නේ කොහොමද අසංකතේ? රූප උපදින තාක්කල් නිවන නිවේ. හරි. ඒ රූපේ ඉක්වාන වැඩ පිළිවෙල බුදුර කෙනෙක් දේශනා කරනවා. ඒක තේරුම් ගන්නයි ඒ දහම් කරුණු ඉගෙන ගත්තා නම් ඉගෙන ගන්න. තාම මාර්ගය අහුවෙන්නේ නැහැ ওই ටික ඉගෙන ගත්තට. මාර්ගයට එන්න නම් ඊළඟට කායනුපස්සනාව කියන්නේ ඉති රූපස්ස සමුදයෝ. මෙන්න මේ මේ ඒ කියන්නේ කාය කායනුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එකට එන්න ඕනේ. සමුදේ ධර්මයේ දකිමින් විහෙරණය කරනවා. දැන් අපි රූප දකිමින් විහෙරණය කරනවා මිසක් සමුදේ දකිමින් නෙමෙයි විහෙරණය කරන්නේ. ඒකට කායනුපස්සනාව කියන්නේ නැහැ. කායනුපස්සනාව පටන් ගන්න ඔය ඕනම රූපයක ඊළඟ පියවර තමයි සමුදේ ධර්මය දකින්න. ඒක එළියෙන් නෙමෙයි තමන් තුල. ඒ තමන් තුලින් කියන එකට එන්න පහසුම විදිහ තමයි ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා පළවෙනි දේ. තමන් මෙච්චර වෙලා ගත්තේ කණෙන් ඇහුවා සිතෙන් සිතුවා. ඒ ශබ්ද ඇහෙනේ හැම එකටම උනේ එච්චරයි. අපි ඇහෙන් දැකලා දැනගත්තා නම් ඇහෙන් දැක්ක සිතෙන් සිතුවා කියන තැනට එන්නවා. නැත්තම් ගන්ධ සුවඳක් දැනিলা නම් දැනගත්තේ නාසයයි සිතයි. රසකින් නම් දිවයි සිතයි. ස්පර්ශෙන් නම් කයයි සිතයි. එහම ආයතන වෙන් කරගන්නවා. හරි? මම දැන් කියන්නේ වැඩ පිළිවෙලට එන හැටි දහමට අනුව. ඕනම රූපයක් දැනගත්තොත් මොන ආයතන නිසාද දැනගත්තේ කියලා ඉස්සෙල්ලම ආයතන අඳුරගන්න. ඊළඟට අඳුර ගැනීමම නෙමෙයි වැඩ පිළිවෙල, ඒක තමයි පටන් ගැනීම. අඳුරගත්තට පස්සෙත් තව වැඩක් තියෙනවා. මේ ආයතනයට කරන්න පුළුවන් මොකද්ද? මේ ආයතනයට කරන්න පුළුවන් මොකද්ද? ඒක ආයතන පිරිසිඳ දැකලා කියන එක. ඒ ආයතන කෘත්‍ය දැනගෙන ඉන්න ඕන. ඒ ටික අපි දන්නවා ඇත්තටම, දැනගත්තට භාවිතා කරන්න දන්නේ. දැන් කනට පුළුවන් මොකද්ද? අහන්න විතරයි. බොහොම සරල දේවල් ඒ වුණාට ඒ සරල බව අපිට පේන්නේ නැහැ. ඒ නොදන්න කම හින්දා. ඒකට අපි ඒකට යන්න ඕන. ඒකට කනට පුළුවන් අහන්න විතරයි. ඇහැට පුළුවන් දකින්න විතරයි. නාසයට පුළුවන් ආග්‍රහණය කරන්න විතරයි කියන තැනට එන්න ඕන. එතකොට ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන හයේ කෘත්‍ය වෙන වෙන ආකාරයට ගන්න ඕන. ආයතන හයේ කෘත්‍ය වෙන වෙනම අඳුර ගන්න. ඇහැට දකින්න විතරයි, කනට අහන්න විතරයි. දැන් ওই ටික අපි අහලා තියෙනවා. අහලා තිබුණාට ප්‍රශ්නේ තියෙන්නේ අපි ශබ්දය ඇහෙනකොටම හැරිලා බලන. එතෙන්දි තේරුම් ගන්න ඕන අපි තාම ඉන්නේ ආයතන මුලාවේ. ඇයි? ආයතන ගැට ගහලා. තමන් ඉන්නේ තාම ශබ්දයක් ඇහෙනකොටම හැරිලා බලන්න හිතෙන මට්ටමේ නම්. ඒ කියන්නේ ලෝකේ හදලා ඉවරයි. ඒකට දුක් වෙන්න එපා. ඒ අපි ඉන්න තත්ත්වේ. ඔබ දකින්න එකට සතුටු වෙන්න ඕන. මොකද එයාට පුළුවන් මාර්ගේ වඩන්න. ඔබ දකින්න ඇති කෙනාට මාර්ගේ හිතා ගන්නවා. ලෝකෙට ආවුණා කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ අර වතුරේ බල්ලෙක් හැදුවා කියන එකවත් දන්නේ නැහැ. ඌට බුර බුරා ඉන්න එක විතරයි. බුරණ එක නවත්තන්න වැඩක් කරයි. ඒ උනාට බල්ලා හදන එක නවත්තන්නේ. හරි. එතකොට එතෙන්ට යන්න වැඩපිළිවෙලක්, මේ රූපේ ඉක්මා යන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි දන්න ආකාරයේ නැත්තම් ඉගෙනගෙන තියෙන ආකාරයේ හැරි රූපයක් ගැන යම් කිසි මට්ටමක හරි සංඥාවක් ආවොත්, 28න් එකක් හරි ආවොත්, ඒක තමයි විපස්සනා අරමුණ වෙන්න ඕනේ. තාම විපස්සනාව නෙවෙයි. 28 දැනගත්තා කියන විපස්සනාව නෙවෙයි. අරමුණ අඳුර ගන්න ඉගෙන ගත්තා. විපස්සනාව කියන්නේ දැන් කායනුපස්සනාව වැඩෙන්න ඕන. වැඩෙන්න නම් වැඩ පිළිවෙල තමයි පළවෙනි දේ. ඒ කයෙහි කාය කානුපස්සී විහෙර. ඒ දැනගත්තු කය අරගෙන ඊළඟට බලන්න ඕන ඒක හටගත්තේ කොහොමද කියන ධර්මතාවය. සමුදය ධම්මානුපස්සී කියන එකෙන් පටන් ගන්නවා. ඒ සමුදයේදී අපි මෙච්චර කල් බලපු සමුදයකුත් තියෙනවා. ඒක බලන්න ඕන දැන් ඒ තමන් තුලින්ද බාහිරෙන්. බාහිරෙන් නම් බලලා තියෙන්නේ අපි දැන් තමන් තුලින් බලන එකට එනවා. ඒකට එතෙන්ට එන්නේ කොහොමද? පළවෙනි දේ තමයි ආයතන වෙන් කරගන්න. හැමතිස්සෙම ආයතන දෙකයි තියෙන්නේ. වෙන් කරන්න ගියහම පේනවා. දැන් කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. එහෙන් දැක්කා හිතෙන් හිතුවා. ඔය දෙකමයි එන්නේ. ඊළඟට බලන්න ඕන දැන් කණෙන් අහලා අපි දැනගන්නවනේ එළියේ දෙයක්. කනට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද? අහන එක විතරයි ඇසීම. හිතට කරන්න පුළුවන් කෘත්‍ය හිතේ වැඩේ මොකද්ද? සිතින්. ඊට වඩා දෙයක් ඒ දෙන්නට කරන්න බෑ. කනට පුළුවන් අහන්න විතරයි. දැන් කනට බෑ දකින්න. නේද? වෙන කෙනෙක් කරන දෙයක් කරන්න බෑ. කනට පුළුවන් අහන්න විතරමයි. ඇහෙන් කරන වැඩේවත් නාසයෙන් කරන වැඩේවත් එයාට කරන්න බෑ. කනට පුළුවන් අහන්න විතරයි. එතකොට ඇහුවා කියන්නේ ওই රූපේද? නෑ. අපි ඉස්සෙල්ලා සද්ද එනකොට මොනරා කියලා දැනගත්තානේ. දැන් මොනරා කියන්නේ අහපු එකද කනද කලේ? නෑ. කන කලේ සද්දේ හුව විතරයි. මොනරෙක් හදන්න කනට බෑ. අපි හදපු එක රූපයක්වත් ඔය සද්ද නිසා එයා කනේ නිර්මාණ නෙවෙයි. කන ඇහුවා විතරයි. නේද? ඒ රූප ටික සකස් කළේ කවුද? විතර. මනස. එහෙනම් අපි ඔය අත්දැකලා තියෙන්නේ එළියේ තියෙන රූපද මනසෙන් හදපු රූපද? මනසෙන්. බල්ලා බුරනවා නේද? දැන් අපිට හිතන්නේ බල්ලා ඉන්නේ එළියේ කියලා. ඇත්තටම බල්ලා පෙනුනේ කොහටද දැන්? සිතට. මේ සිතට පෙනුන බල්ලා අල්ලන්න පුළුවන්ද? බෑ. ඌ එළියේ ඉන්නවද? නෑ. ඔය මනසේ නිර්මාණි දැක්කේ. ඔය බව නොදන්න කමට නේද එළියේ බල්ලෙක් අපි පනෝ ගත්තේ. ඒක හරියටම අර වතුරේ බල්ලෙක් පැනෙවුවා වගේ නේද? අනෝක දකින්න පුළුවන් එන්නවා.
තමයි කයි කය කියන්නේ ධර්මයන් කියන්නේ ඒ එහෙම පැත්තකින් කියවෙන ඔය ඔක්කොම.
ඒ ටික එනවා හැබැයි මේ ටික පුරුදු කළොත් විතරයි ඕක කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කයෙහි සමුදය ධම්මානුපස්සී වෙනකන් ඉතුරු වචන ටික කතා කළාට අපි දන්න ටිකෙන් එක කතා කරන්නේ. ලෝකෙටයි තී එකට නිගලපන්. ලෝකෝත්තර දර්ශනයට එන්න නම් මේ නුවණක් එන්න ඕන. මේ කන නිසා එළියේ තියෙන රූප එකක්වත් දැනගන්න බෑ. මෙච්චර කල් දැනගත්තු ඒවා ඔක්කොම බොරු කියන තැනට. ඒ තර්කෙන් කියනවා නේද? ඒකද ඒ තමන්ගේ දැක්වක් වෙන්න ඒක පුරුදු කරන්න ඕන. ඇහෙන ශබ්ද එකක්වත් අපි හිතන රූප නැහැ කියන එක පැහැදිලි වෙනවා. ඇහෙන ශබ්ද එකකවත් අපි හිතන රූප නැහැ. මෙච්චර කල් ඉන්නේ ඒ ශබ්දට අදාළ රූපේ තියෙනවා කියන තැනමනේ අපි ඉන්නේ. ඒක බොරුවක් කියන එක තේරෙනවා. ඒක ලේසිද අමාරුද කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. කරන්න ඕන දේ එන්න ඕන තැන. අපි හරියට දැනගන්න ඕන අපි යන්නේ මෙතෙන්ටයි කියන එක. ඒ නුවණ තියාගෙනයි විදර්ශනය කරන්න ඕන. හරි. ඒ තමන් මොනව හරි වඩලා තියෙනා නම් ඒක උදව්වක් වෙනවා. දැන් ඒක වෙනම කතාවක්. හැබැයි ඒ ටිකෙන් විතරක් මේ අවබෝධය නම් එන්නේ නැහැ. අපිට මේ එන්නේ අපි බුදු කෙනෙක් පෙන්වලා දෙන අවබෝධය මොකද්ද? අන්න ඕන කොතෙන්ද කියන තැන. ඒක ලේසි වුණත් අමාරු වුණත් කළොත් තමයි. කරනවා බැලන්ද කියන එක තමයි.
අපේ හිතේ සතු බලව තියෙන රකි දෙවෙනි